नहीं, साधु निदहास සිදේකවසරේ පළවෙනි මාසේ 30 වෙනිදා විපස්සනා භාවනා වැඩසටහන ශ්‍රද්ධාවන්ත ප්‍රඥාවන්ත ගුණගරුක වාසනාවන්ත පින්වත්නි, අපි ගොඩාක් මහන්සි වෙන්නේ ඔන්න ඔය දේ අඳුන ගන්න. ඉතින් ඔන්න ඔය දේ අඳුන ගන්න බැරිව තමයි පින්නතුන් සියලු දෙනාම අපමණ මහන්සියකට පත් වෙන්නේ. බලන්න ඒක මොනතරම් ලස්සනද, සුන්දරද, මනහරද, චමත්කාරද කියලා බලන්න. ඕක තමයි ධර්මයෙන් ලැබෙන අවසාන ප්‍රතිඵලය. ඔතනින් එහා ධර්මයක් නෑ පින්වත්නි. පැහැදිලිද? සිත, කය, වචනය තුන් දොරයි. තුන්දොර සංවර කර ගැනීමයි බුදුදහමේ උපදේශනය, අනුශාසනය. ඒක පිට කෙනෙකුට ඇවිල්ලා සංවර කරන්න බෑ, තමන්ටම සංවර කරගන්නයි තියෙන්නේ. නිහඬ බවට බණ කියන්න ඉඩ දෙන්න. නිහඬ බවට බණ කියන්න ඉඩ හරින්න. ඔබේ ජීවිතයේ සියල්ලම ඔබට කියා දෙවි. එවිට බණ කියන්නේ ඔබේ හෘද සාක්ෂියයි. හෘද සාක්ෂිය තරම් හොඳ ගුරුවරයෙක් ඔබට තවත් නැත. ඔබ හඳුනන ගුරුවරයෙක් තවත් නැත. සෑම විටම ආධ්‍යාත්මයේ තුලින් නැගෙන ශබ්ද ඒවා නිශ්ශබ්ද බවට පත් කර ගන්නට ඕන. ආධ්‍යාත්මික ශබ්ද නිශ්ශබ්ද බවට පත් කර ගන්නට ඕන. ඔබ ඊටාම සැහැල්ලුවෙන් වාසය කරන්න ඕන. ශබ්ද නිශ්ශබ්ද කරමින් සැහැල්ලුවෙන් වාසය කරන්න ඕන. ඒ ජීවිතේ බර කරගන්නේ සැප විඳින්න. ජීවිතේ බර කරගෙන සැප විඳින්න බෑ, දුක තමයි වැඩි වෙන්නේ. එහෙමනම් හිතෙන්, ගතෙන්, ඔළුවෙන් තමන් සැහැල්ලු වීමම පුරුදු වෙන්න ඕන. මේ ලෞකික ලෝකයේ විසඳුමක් සොයාගන්න පුළුවන් කමක් නැති තැනක්. සත්වයාට විසඳුම් පෙනුනත් ඒ විසඳුම් තව ප්‍රශ්න 10ක් නිර්මාණය කරනවා. ඊළඟට ඒ ප්‍රශ්න 10න් එකක් විසඳන්න ගියාම තව ප්‍රශ්න 10ක් නිර්මාණය වෙනවා. ඒ ප්‍රශ්න 10නොත්, ඒ ප්‍රශ්න 20නොත් තව එක ප්‍රශ්නයක් විසඳන්න ගියාම තවත් එකක් එකතු වෙනවා. අන්න ඒ ආකාරයට තමයි ලෞකික ලෝකයේ පැවැත්ම තිබෙන්නේ. ඒක ඇත්තද නැත්තද කියලා ඔබම සමාජ විශ්ලේෂණයක් කරලා බලන්ට ජීවිතේට මොකද වෙන්නේ කියලා. එබැවින් හොඳම දේ තමයි තමන් කුමන තරාතිරමක සිටියත් ඒ ඉන්න තැනම සංසුන් වීම, සංවර වීම, නතර වීම, හැම දෙයක් දිහාම උපේක්ෂාවෙන් යුක්තව බැලීම, අනතිමානීව බැලීම, මාන්නයකින් තොරව බැලීම, හැම දෙයක්ම ලෝකයේ දෙයක්, පොදු දෙයක්, සාමාන්‍ය දෙයක් කියලා කල්පනා කිරීම. දැන් අපි රාත්‍රිය උදාවීම සාමාන්‍ය දෙයක් කියලා කල්පනා කරපු නිසා අපි රාත්‍රියට වෛර කරන්නේ. ජීවිතේක ඇතිවන ප්‍රශ්න ගැටලු පොදු දෙයක් කියලා තේරුම් ගත්තහම ඒවා එක්කත් අපි ගැටෙන්නේ. පොදු දෙයක් කියලා තේරුම් ගත්තහම සිත එක්කත් ගැටෙන්නේ. හිතේ උපදින කම්පන ප්‍රකම්පනත් පොදුයි. වේගෙන් දුවලා රත් වෙච්ච හිත එක මොහොතින් නිමුන් නැති වුණාට හෙමින් හෙමින් අතර වෙනකොට මේ හිතේ නිවීම ආරම්භ වෙනවා. තමාව අතහරින තැනට එන්න නම් බාහිර සියල්ල අතහැරිය යුතුයි. බාහිර සියල්ල අතහැරිය කෙනෙකුට තමයි තමාට තමා බැඳිච්ච බව, ඇලිච්ච බව පේන්නේ. අතහරිනවා කියන්නේ ගැටීම හෝ එමත් නැත්නම් ඔප්පු තිරප්පු වලින් ලියා දීම හෝ නොවේ. හිතේ තියෙන ඡන්දය, ඡන්ද රාගය ඒවා කෙරෙහි නැති කර ගැනීම. ඒ කියන්නේ ඒවාට සිත ආසත්ත බවක් නැති බව දැකීම. ඒක තමයි අතහැරීම. සිතෙන් කරුණු කාරණා තේරුම් අරගෙන වාසය කිරීම. ඉතින් පින්නතුනේ අවුරුදු 100ක අඩු ආයු කාලයක් තියෙන මේ මිනිස්යාට මොනතරම් මමත්වයකින් වෛරය, ක්‍රෝධය, මානය, ආශාවල්, තණ්හාවල් පිරීලද. මේ මිනිස්යාට මරණය පෙනිපෙනී තීද්දිත් සියල්ල අතහැර යනවා පෙනිපෙනී තීද්දිත් මෙච්චර අයිතියක් මේ මනස දරාගන්නේ ඇයිද කියලා තමන් කල්පනා කරන්න ඕන. ඒ තමයි මනස තුල ප්‍රායෝගිකව අනිත්‍ය පුරුදු කරලා නැහැ, තේරුම් අරගෙන නැහැ. මේ 2050 වෙනකොට, 2060 70 වෙනකොට මේ දන්නව මහ පොළොවේ තමන් නැහැ කියලා. ඒත් සදාකාලික ඉන්නවා වගේ තමයි තරංගය. විශේෂයෙන් පරාද වෙන්න අකමැති බව. මේක තමයි ජීවිතයේ සටන්කාමීත්වයට ප්‍රධාන හේතුව. ඉස්සෙල්ලම ඔබ ජීවිතේ පුරුදු වෙන්න, පරාද වෙන්න. පරාද වෙන්න පුරුදු වුණොත් එයාට බොහෝ ජයග්‍රහණ ලබන්න පුළුවන්. ජයග්‍රහණ පසුපස හඹා ගියොත් ඔහුට හෝ ඇයට විශාල පරාජයන් මුණ ගැහෙන්න පුළුවන්. එසා ආර්ය ධර්මයේ ජයග්‍රහණය තිබෙන්නේ පරාජය පුරුදු වෙන තරමට. ජය පරාජය ඉක්මවාලු වාසය කියන්නේ අන්න ඒකට. පරාජය කියන්නේ එක අතකින් පරමාර්ථ ජය කියලා කිව්වත් වරදක් නෑ. ඒ මගේ නිර්වචනයට අනුව පරමාර්ථ ජය, පරාජය. බලන්න බොහෝ තැන්වලදී පරාද වෙන එක මොනතරම් ලස්සන දෙයක්ද කියලා. පරාද වුණාම ජයග්‍රහණය ලැබුවට වඩා ගොඩාක් දේවල් ඔබට ලැබේවි. ජයග්‍රහණය ලබන්න ගිහිල්ලා පරාජිත අත්දැකීම් ලබනවට වඩා පරාද වුණාම ජයග්‍රාහී අත්දැකීම් ලබන්න පුළුවන්. මේ හැම දහමකින්ම කියා දෙන්නේ සබ්බේ සංඛාරා අනිච්චා. ඔබ හදාගත්ත දේවල් හිතෙන් හිතෙන් හදාගත්තනේ. පොඩි කාලේ පුංචියට අම්මගේ තුරුලේ ඉද්දි වඩාගෙන ඉද්දි සැලම හදාගත්තා. මේ අම්ම කියලා හදාගත්ත, මේ තාත්ත කියලා හදාගත්තා. ඉස්පිරිතාලෙන් උඹරේ මාරු වෙලාවද දන්නෙත් නෑ, හැබැයි හදාගත්තා. ඒකනේ ඇත්ත නේද? මාරුණාද දන්නෙත් නෑ, ඕම හරි හදාගත්තා. මේ අම්ම මේ තාත්ත කියලා හදාගත්තා. ඊට පස්සේ මේ බාප්ප මහප්ප ඥාතීන් හදාගත්තා. මේක තමයි සබ්බ සංකාර. ඊට පස්සේ ඕම ටිකක් කාලයක් යනකොට හා මෙයා හොඳයි මගේ බිරිඳට කියලා ඔන්න බිරිඳක් හදාගත්තා. ඕකත් සංකාරයක්. කාන්තාවක් නම් හා මෙයා හොඳයි මගේ සාම්පුරුෂයාට කියලා එයා හදාගත්තා. ඒත් සංකාරයක්. ඊට පස්සේ ආගම, ජාතිය, වර්ගය, කුලය, මලය, දේශපාලනය ඔක්කොම සංකාර කරගත්තා, හදාගත්තා. පින්නතුනේ ඕවා ගොඩ ගහගෙන කරේ තියාගෙන එන ජූතක බමුණෙකුට නිවන් දකින්න බෑ. අර සංකාර පොදියනේ ජූතක බමුණ කර තියන් එන්නේ. වෙස්සන්තර රජුරෝ අතහැරලා ගිහිල්ලා ඉන්නව අන්න වෙස්සන්තර රජ කෙනෙක් වෙන්න ඕන. ජූතක බමුණා කර තියාගෙන යනවා. ඔබත් ඔය සංකාර පොදිය කර තියාගෙන නම් ඔබ ජූතක බමුණේ. සියලු සංකාර පොදිය අතහැරලා දාලා නම් ඔබ වෙස්සන්තර රජ කෙනෙක්. ආධ්‍යාත්මිකව ඔබ ළඟ සිටින්නේ ජූතක බමුණෙක්ද වෙස්සන්තර රජ කෙනෙක්ද? වෙස්සන්තර රජුරෝ නෝන කරේ තියාගෙනත් නැහැ, දරුවෝ කරේ තියාගෙනත් නැහැ, ඈ දේපල කරේ තියාගෙනත් නැහැ. බලන්න වෙස්සන්තර තිබුණු රාජ්‍ය වෙස ඒකත් අත්හැරලා දාලා ස්වභාව ධර්මයේ තියෙන දෙයක් වත පුරවාගෙන සිටිනවා. ඒ වෙසත් අතහැරලා වෙස් නැතුව වාසය කරනවා. දැන් බලන්න ඔබේ වෙස් ගැන්විලා ඉන්නේ. ජාතික වෙස ඕනෑම කෙනෙකුට, ආගමික වෙස ඕනෑම කෙනෙකුට, දේශපාලන වෙස ඕනෑම කෙනෙකුට වෙස් ගැන්විලා ඉන්නේ. මම කාන්තාවක්, මම පුරුෂයෙක් කියලා ඒත් වෙස් ගැන්විලා ඉන්නේ. මම අහවල් තනතුරේ නිලේ කියලා ඒත් වෙස් ගැන්විලා ඉන්නේ. වෙස් අතහරින්න ඕන. ඇයි වෙස් අතහරින්න ඕන? නිවෙන්න ඕන නම් වෙස් අතහරින්න ඕන. වෙස් දරාගෙන ඉන්නකොට දැවෙනවා, පිච්චෙනවා. ඒක තමයි මම වෙමි කියන මාන්නය. සක්කාය දිට්ඨිය. අස්මිමානය මම වෙමි. ඒක තමයි දුක. ඒක තමයි වෙස්සන්තර රජුරුවන්ට ප්‍රතිවිරුද්ධ පැත්ත ජූතක බමුණගේ කර තබාගෙන යෑම. වෙස් ගන්නවා. වෙස් ගත්තොත් ජූතක බමුණා, වෙස් අත්හැරියොත් වෙස්සන්තර. කොහොමද අතහරින්නේ වෙස්සන්තර රජුරු? මේක ඔයාට, මේක ඔයාට, මේක ඔයාට කියලා බෙදලා දීලා නෙමෙයි. දැන් අපේ අම්මලා තාත්තලා එහෙමනේ නේද? මතු පිටින් කරන විදිය බැලුවොත් ආ මේක ඔය පුතාට, මේක ඔය දුවාට, මේක මෙහෙමයි මෙහෙමයි කියලා අත්හරින. ඒක සම්මුතියෙන් කරන්න මම මේ පරමාර්ථයක් කියලා දෙන්නේ. ආධ්‍යාත්මික අතහැරිල්ලේ ස්වභාවය තමයි පෙන්වන්නේ. සතර වාහල් දොරකඩු විවෘත කළා. මේක ඔයාට, මේක ඔයාට කිව්වේ නෑ. ඕන එකක් ඕන කෙනෙක් ඕන එකක් රැගෙන යද්දාවේ. අන්න ඒ වගේ මේ ලෝකය අත්හරින්නේ, මේ ලෝකෙ මට පාලනය කරන්න බෑ, ලෝකය අනුගමනය කරන්නේ ලෝකයේ ස්වභාවය. අඩුම තරමේ ඔබේ කයවත් ඔබට පාලනය කරන්න බෑ, කය අනුගමනය කරන්නේ ලෝකයේ ස්වභාවය. අපිට පාලනය කරන්න හැකි වුණා නම් අපි ලෙඩ නොවී ඉන්නවා, වයසට නොගිහින් ඉන්නවා, ආබාධ නැතුව වාසය කරනෝනේ. එහෙමනම් මේ කයවත් පාලනය කරන්න බැරි තැන භෞතික අල්ලගත්ත සංස්කාර ධර්මයක් පාලනය කරන්නේ කෙසේද? හැම විටම වෙස්සන්තර කෙනෙක් වෙන්න පුරුදු වෙන්න ඕන. නිවන් දකින්නේ වෙස්සන්තර රජ කෙනෙක්, නිවන් දකින්නේ දහම් සොඬ රජ කෙනෙක්, ඒ කතාවන් වල තියෙන පරමාර්ථය. සම්මුතිය අපේ මිනිස්සු එකට ගත්තට කරන්න දෙයක් නැහැ. මේ හැම දෙයක්ම ජීවිතේ දකින්න කියපු කතාවක්, නිවන දකින්න කියපු කතාවක්, ආත්ම ගවේෂණයට උපකාරයක්. ඒවයි අර්ථ ගැඹුරුයි. සබ්බේ සංඛාරා අනිච්ඡාති යදා පඤ්ඤාය පස්සති අත නිබ්බින්දති දුක්ඛේ සමග්ගෝ විසුද්ධියා. මුළු බුද්ධ ශාසනයම මේ වාක්‍ය ඇතුලේ, වැකිය ඇතුලේ දේශනා කළ අවසන්. බුදුරජාණන් වහන්සේලාගේ ධර්මය පින්නතුනේ පරම ගම්භීරයි. මේ වාක්‍ය මුල් කරගෙන මුළු බුද්ධ ශාසනයම විග්‍රහ කරන්න පුළුවන්, පෙන්වා දෙන්න පුළුවන්. සබ්බ කියන වචනය පැතිරිච්ච ස්වභාවය විශ්වයට වඩා වැඩි. සංඛාර කියන වචනය ගත්තාම කොතෙන්ටද ගැලපෙන්නේ නැති කියලා හිතන්නවත් බෑ. හැම තැනටම ගැලපෙනවා. අනිච්ච කියන වචනය ගත්තහම ඒක පුතජන භාවයේ ඉඳලා මහරහත් බව, බුදු බව කරාම ගමන් කරනවා. අනිච්ච ජීවිතයේ ගැඹුරින් අවබෝධ කරගත්තනම් කියන කාරණය සියලු අවබෝධයන් කරා ගමන් කරනවා. ඒක තමයි පිරිසිදු වීමට. පරිපූර්ණත්වයට හේතු වෙන්නේ බොහෝ දෙනෙක් සොයන්නේ තමන්ට නිවන අවබෝධ කරගන්න. මට නිවන් දකින්න පුළුවන්ද? නිවන වැසී තිබෙන්නේ මමත්වේ. මට නිවන් දකින්න පුළුවන්ද කියලා අහන එක නෙමෙයි කරන්න තියෙන්නේ. නිවන වැසී තිබෙන්නේ මමත්වේ. තේරුණාද පින්වත්නි? නිවන වැසී තිබෙන්නේ මමත්වේ. ඒසම මම නිවන අවබෝධ කරගන්නේ කොහොමද? මමත්වයෙන් යුක්ත මිනිස්සෙකුට කිසිම වෙලාවක සැහැල්ලුවක් නැහැ. හැම තිස්සෙම ඉන්නේ වෛරයෙන්, ක්‍රෝධයෙන්, දත් මිටි කාගෙන ඉන්නේ. ඒ නිසා බුදුහාමුදුරුවෝ දේශනා කළානේ මමත්වේ කර තියාගත්ත මිනිස්සයා චක්ඛන්ව වහතෝ පදං. කරත්තයක් කර තියාගත්තා වගේ. අඩියක් පාසාම කර රිදවනවා, බර දැනෙනවා. මත්තේ අතහැරියාම ඡායාවානපායිනි සෙවනැල්ල පස්සෙන් එනවා වගේ කියලා උපමාවක් කරේ. ඒක මුකුත් නැති නිසා සෙවනැල්ල බරක් නැහැනේ අපිට. එනිසා ඔබ මමත්වයේ කර තියාගත්ත කෙනෙක් නම් හැම තිස්සෙම දස් සෙට් එක එකට හැමනිලා ඇති. ජීවිතයේ තදින්ම දුක දැනිච්ච අය සහ ප්‍රඥාව තිබපු අය තමයි නිවන් මඟ තෝරගෙන තියෙන්නේ පින්වත්නි. එහෙම නැත්තම් ඒ කිසි කෙනෙක් නිවන තෝරගන්නේ නැහැ. නිවන වැටිනාකම තේරෙන්නේ ජීවිතයේ අන්තිමට අසරණ වුණාම. එතකන් නිවන ඔහේ මෝස්තරයකට අහන්න ගියාට, බලන්න ගියාට, බණ ඇහුවට එහෙම සත්‍ය අවබෝධයක් සිද්ධ වෙන්නේ නැහැ. ජීවිතයේ සැබවින්ම ජීවිතයේ දැඩි ශෝකාකූල අත්දැකීම් වලට මුහුණ දුන්නු කෙනෙකුට පමණයි සත්‍ය අවබෝධ වෙන්නේ. අනිත් අයට අවබෝධ වෙන්නේ අපි හොඳට බලලා තියෙනවා, පරීක්ෂා කරලා බලලා තියෙනවා. බුද්ධ කාලීන ගවේෂණයේ බලද්දිත් නූතනයේ බලද්දිත් මාදුටු එකම දේ තමයි පටාචාරාවරු, සුනීතල, සෝපාකල වගේ අය, දැඩි පීඩාවට පත්වෙච්ච අය, මානසික කම්පනවලට පත්වෙච්ච අය තමයි ජීවිතේ නිවන තෝරගත්තේ. අනේ පිට සිටුතුමා වෙන්න පුළුවන්. එයත් ජීවිතේ ප්‍රශ්නවලින් දැඩි කම්පනවලට පත් වෙච්ච නිසා තමයි බුදුහාමුදුරුවෝ කියන වචනේ ඇහුණාම එළි වෙනකන් ඉන්න බැරි නිසා පන්දමක් අරගෙන ගියා බුදුන් දකින්න. ඒ තරම් ශ්‍රද්ධාවක්, ගැළපීමක්, අවශ්‍යතාවයක් තිබුණා. ජීවිතයේ හැමෝටම සත්‍ය තේරුම් කරගන්න ඕනේ කියන දවසක් දැනෙනවා. හැබැයි එතකොට ඔවුන් ප්‍රමාද වැඩි. ඔවුන් ලෙඩ ඇඳෙද්දි මුත්‍රා බටවලින් යද්දි, මල පහ බටවලින් යද්දි, ඔක්සිජන් එක ගැලෙව්වොත් මැරෙනවා කියලා කියද්දි තමයි ජීවිතේ සත්‍ය තේරුම් ගත්තනම් හොඳයි කියලා හිතෙන්නේ. ඒත් ප්‍රමාද වැඩි. එතකොට ජීවිතය ගැන කරපු කියපු දේවල් ගැන හාත්පස තැවීමක් ඇති වෙනවා මිස සතුටක් නම් ඉතුරු වෙන්නේ නැහැ. ඒ නිසා ජීවිතයේ පිටුපස හැරිලා බලන හැම මොහොතකම සතුටු වෙන්න පුළුවන් පියවරක් අද තියන්න ඕනේ. සිහිපත් කළා මට මේක ගැන සතුටු වෙන්න පුළුවන්ද කියලා හිතලා පියවරක් තියන්න. ඉතින් ජීවිතේ අර මල ඇඳට ඇවිල්ලා නැත්තම් හිතෙන්නේ ඕව බන, ඕව රංගන, ඕව රඟපෑම්, ඕව අපිට අදාළ නැහැ, ඕව පස්සේ පුළුවන්, ඔය කිව්වට ඕව හාමුදුරුවෝ කරනවද ආදී වශයෙන් තමන්ගේ හිත පවසනවා. මොකද හේතුව තාම අර මල පහ බටෙන් යන දවස, මුත්‍රා බටෙන් යන දවස ඇවිල්ලා නැති නිසා. ඒක තමයි ප්‍රමාදය. අප්පමාදෝ අමත පදම් පමාදෝ මච්චුනෝ පදං අප්පමත්තා නමීයන්ති ඒපමත්තා යතමත. ප්‍රමාදීව ධර්මයේ දැක්කේ නැති උදවිය කිසි ප්‍රයෝජනයක් නැති ජීවිතේ දකින්නේ නැති මලකුණු හා සමානයි. එහෙනම් තථාගත බුදුරජාණන් වහන්සේගේ සෝතාපන්න මාර්ගඵලයටවත් සතර ඵලයට සතර මගට නාපු මේ ඉන්න කෝටි සංඛ්‍යාත ජනතාව මලකුණු, ඇවිදින මලකුණු, ජීවිතේ සත්‍ය දන්නේ නැහැ, රහ දන්නේ නැහැ, ඇත්ත දන්නේ නැහැ. උපමා කළේ හැලිය රත් වෙනතුරු කකුළු වදිය කෙලියේ. ඒත් විදියට තමයි පුහුදුන් සමාජය උපමා කරලා තියෙන්නේ. ඔවුන් දන්නේ නැහැ කොතනද ඉන්නේ කියලා. ඒක තේරුම් ගන්න නම් ලොකු ප්‍රඥාවක් තියෙන්න ඕන. මේ කොහෙද ඉපදිලා ඉන්නේ, මේ ඉපදිලා ඉන්න තැන තත්ත්වය මොකක්ද, මේ භවය මොන තරම් වේදනාකාරීද, මේකෙන් අත්මිදෙන මගක් ලෝකේ සොයාගත්තේ යම් යතිවරයෙක්, ඉසිවරයෙක්, මුනිවරයෙක්, ශාස්ත්‍රවරයෙක්, බුදු කෙනෙක් ඉන්නවද? අනේ වහාම මම මට පිහිට වෙන්න ඕන අත්ත දීපා විහෙරත, අත්ත සරණා, අත්තාහි අත්ත නෝනාතෝ කෝයිනාතෝ පරෝසියා, ලෝකෙත් එක්ක ගැටෙන්න ඕනේ. මට මාව පිහිටක් වුණා නම් මට මොන දේ නැති වුණත් තමන්ට අත් දෙක බැඳගෙන හැම දෙයක් දිහාම බලාගෙන ඉන්න පුළුවන්. මොන දේ නැති වුණත් තමන්ට තමන් පිහිට කරගෙන සිටියොත් තමන්ට දුකක් ඇති වෙන්නේ නැහැ. සියල්ලම නැති වෙන සුළුයි. අවසාන ඉතුරු වෙන්නේ නිහඬ බව පමණයි. මේ ආධ්‍යාත්මික ගෂ්ඨණය කියලා වැඩ කරන්නේ චිත්තාවේග ටිකක්. ඒ චිත්තාවේග මිනිස්සු හදාගත්ත දෙයක් වෙන්නවත් නෙමෙයි. ඇත්ත දෙයක් නෙමෙයි. ඔන්නේ චිත්තාවේගයේ සංසිඳවන්න තමයි බුදුවරු ආර්ය ශ්‍රාවකයෝ ධර්මයේ දේශනා කළේ. ඒ චිත්තාවේගයේ උපදින්නේ මමත්වේ. මම කියලා කෙනෙක් ඉන්නවද නැද්ද කියලා සොයාගෙන 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 යන්න ඕන තමන්ගේ දිහාට හැරිලා. උත්තරේ තමාම ප්‍රත්‍යක්ෂ කරන්න ඕන මම කියලා කෙනෙක් ඉන්නවද නැද්ද. මේ දැන් හොයන්ට වචන වලින් කතා කරන්නේ මෝඩකම තියෙනකම් පමණයි. මොකද වචන හැදිවේ මෝඩයෝ, වචන තේරෙන්නේ මෝඩයන්ට, වචන පිළිගන්නේ මෝඩයෝ, වචන වලට රැවටෙන්නේ මෝඩයෝ. ප්‍රඥාවන්තයෝ කියලා කියන්නේ සංවේදීතා අඳුන ගන්න අය. මේ සංවේදීතා දන්නේ නැති නිසා මේ රටේ බොහෝ දෙනෙක් ඒ සංවේදීතා හඳුනා ගන්න භාෂාව සංවේදීතා භාෂාව හඳුනාගත්තේ නැති නිසා මේ රටේ ඉන්නේ බහුතරයක් මෝඩය. මේ ලංකාවේම සමස්ත ජනගහණයෙන් 120% වගේ ප්‍රමාණයක් විතරයි මේ සංවේදීතා හඳුනන ප්‍රඥාවන්තයෝ ඉන්නේ. 80%ක්ම පද පරම භාවයට පත්වෙච්ච නිවන් දකින්න බැරි වචනවලට රැවටෙන අමු මෝඩයෝ, හිස් මිනිස්සු, හිස් පුරුෂයෝ. ඒකයි අපේ මිනිස්සු කරපු හැම දෙම අසාර්ථක. දහම ගත්තත් දහමෙන් අසාර්ථකයි, දේශපාලනය ගත්තත් දේශපාලනයෙන් අසාර්ථකයි, පැවැත්ම ගත්තත් පැවැත්මෙන් අසාර්ථකයි. ජීවිතේ අසාර්ථක කරගත්ත පිරිස 80%ක් විතර. එස සංවේදීතා හඳුනා ගන්න 20%ට තමයි මේ සද්ධර්මයේ දේශනාව ප්‍රයෝජනවත් වෙන්නේ. අර මීහරක් ටික වගේ අනිත් ඒ සත්තු ජීවත් වෙලා මැරිලා යනවා. තවත් තිරිසන් සත්තු කොට්ටාසයක් හා සමානයි. බොහෝ දෙනෙකුට මේ පැවැත්මේ ප්‍රශ්න විසඳ ගන්න බැරුව තමයි දුක් වෙන්නේ. පැවැත්මේ ප්‍රශ්න විසඳුවාම එක විසඳුමක් ලැබෙනවා, තව ප්‍රශ්න 10ක් උපදිනවා. ජීවිතේ එක ප්‍රශ්නයක් විසඳනවා, තව ප්‍රශ්න 10ක් උපදිනවා. ඒ 10න් එකක් විසඳන්න ගියාම තවත් 10ක් උපදිනවා. ඒ 10න් උත් තවත් එකක් විසඳුවාම තවත් 10ක් උපදිනවා. ඉතින් ඊට පස්සේ ප්‍රශ්න වැලක් තියාගෙන ධර්මයට එනවා. අනේ මට නිවනක් නෑ, සහනයක් නෑ, මගේ ඔළුව ගිනි අරගෙන තියෙන්නේ කියනවා. එහෙම නැත්නම් මිනිස්සු බෙල්ල වැලලා ගන්නවා, රේල් පාරට ගිහිල්ලා බෙල්ල තියනවා, සියදි විහානි කර ගන්නවා, ව්‍යාකූලත්වයෙන් මේ යනවා අපාගාමී දුගතගාමී ආත්මවල, තව සංසාර කල්ප කෝටි ගාණක් ජීවත් වෙනවා දුක් විඳිමින්. මානසික ශරීරයේ දුක් විඳින්න පටන් ගන්නවා. පින්නතුනේ සද්ධර්මයේ වටිනාකම මන් දන්නේ නැහැ පින්නතුනේ, මට නම් ඒක ගණන් වලින් කියන්න බෑ. බුදු කෙනෙක්ගේ පහළ වීමේ වටිනාකම ඒක කියන්න බෑ. බුදුහාමුදුරුවෝ අද ජීවමාන නම් මමත් ඒ එදා හිටපු ආනන්ද හාමුදුරුවෝ වගේම අද ආනන්ද හාමුදුරුවෝත් ඒ පසුපසම ඒ සෙවණැල්ලම හැම මොහොතකම දැනෙන දුරකින් අනිවාර්යෙන් පසුපස ගමන් කළ යුතුයි. මොකද ඒ තරම් නිවීමක්, ඒ තරම් සතුටක්, ඒ තරම් පරිපූර්ණත්වයක් කොහෙන් දැනෙන්නද? ඒ වගේ වචනයක්, ඒ වගේ මිහිරි වචනයක්, ඒ වගේ අර්ථාන්විත ගැඹුරු වචනයක් කොහෙන් ඇහෙන්නද පින්වත්නි? අපි මේ විවිධ සංනිවේදන මාධ්‍යයන් උපයෝගී කරගෙන මේ ලෝකෙ මිනිස්සුන්ට මේ බණ කියන්නේ මේ මිනිස්සු වැටිලා ඉන්න අසූචි වලෙන් ගොඩ ගන්න. මොකද අපිත් ඒ වලේ හිටියනේ කාලය, ඒකෙන් ගොඩ ගන්න බණ කියන්නේ. නමුත් ඒ මිනිස්සුන්ට ඒ ධර්මයේ අගේ, ධර්මයේ වටිනාකම හඳුනා ගන්න බෑ, තේරුම් ගන්න බෑ. ඒ තේරුම් ගන්න බැරි පින්නතුනේ විචාරශීලී බුද්ධියක් ප්‍රඥාවක් තියෙන්න ඕන යමක් තේරුම් ගන්න. ලිඳේ වැඩිච්ච මනුස්සර ලණුවක් දාලා දෙන්න පුළුවන්. ඒ මනුස්සයට විචාරශීලී බුද්ධියක් තියෙන්න ඕන ලණුවේ එල්ලිලා ගොඩට එන්න. ලිඳේ වැඩිච්ච මනුස්සයට ඉනිමගක් දාන්න පුළුවන්. විචාරශීලී බුද්ධියක්, උවමනාකමක්, වීරියක්, බොහොම ඉවසිලිවන්තකමක් තියෙන්න ඕන ඒ ඉනිමගෙන් පියවරින් පියවර පරිස්සමින් ගොඩට එන්න. නමුත් සම්පූර්ණ අබ්බගාතියෝ හැටියට මේ ලිඳේ වැටිලා ඉන්නවා නම් අත් දෙකත් පණ නැහැ, ඇස් දෙකත් පේන්නේ, කන් දෙකත් ඇහෙන්නේ. දැන් කොහොමද මේ මිනිස්සයව ගන්නෙ? ඒ මිනිස්යාගේ පැමිණීමක් නැහැ. සම්පූර්ණයෙන් අපි ඔහුව මලසිරුරක් ගොඩ ගන්නවා, සී ගන්න සිද්ධ වෙනවා. එනිසා සද්ධර්මයේ ඇසුනහම ප්‍රාණවත් මිනිසෙක් වගේ ලණුවක් දැම්මනම්, ඉනිමගක් තියෙනවනම් ඒකේ විචාරශීලී බුද්ධියකින් ගොඩේමේ කුසලතාවය කෞශල්‍ය තියෙන්න ඕන. ආගමක් තේරුම් ගැනීමක් නෙමෙයි, තමන් තේරුම් ගැනීමක්. තමන් තේරුම් ගැනීම පින්නතුනි මුනිවරු වනගත වෙන කාලය තමයි මේ කාලය. මොකද ප්‍රඥාව හීන සමාජයකට කොච්චර ධර්මයේ දේශනා කළත් ඒ බීරි අලියන්ට වීණා වාදනය කරනසේ ඔවුන්ට ඒ ධර්මයේ අරුත සංවේදී වෙන්නේ නැහැ. බුදුවරු උපදින් නැති කාල දෙකයි, අවුරුදු ලක්ෂයකට වඩා ආයු තියෙනවා නම් උපදින්නේ, අවුරුදු 100ට වඩා අඩුව තියෙනවා නම් උපදින්නේ නැහැ. ඒකට හේතුව ලක්ෂයට වඩා වැඩිය තියෙන කොටත් ප්‍රඥාව හීනයි, 100ට වඩා අඩුවට තියෙන කොටත් ප්‍රඥා හීනයි. හොඳට මතක තියාගන්න ඕන අපි හැමෝම මේ ප්‍රඥා හීන සමාජයක් තියෙන කාලයක්. මේ කාලේ මිනිස්සුන්ට ගැඹුරු ධර්මයක් අවබෝධ කරගන්න පුළුවන් නම් එයා අතිශයින්ම ශ්‍රේෂ්ඨම දුර්ලභම මිනිසෙක් මිසක්, දුර්ලභම සත්පුරුෂයෙක් මිසක්, ඉන් මෙහා ඇරෙන්න කෙනෙක් සත්‍ය අවබෝධ කරන්නේ නැහැ පින්වත්නි. ඉන් මෙහා අවබෝධ කරන්නේ ඒකයි සත්‍ය. ඉන් මෙහා කෙනෙක් සත්‍ය අවබෝධ කරන්නේ අතිශයින්ම විරලයි, දුර්ලභයි. පින්නතුන් අහලා තියෙනවා අනුරාධපුර යුගයන් වල, පොළොන්නරු යුගයන් වල පවා මේ විශාල ආර්ය ශ්‍රාවකයෝ සිටිය අය නොවිච්ච කෙනෙක් තමයි හොයන්න බැරි හැමෝම ආර්ය භූමියට පත් වෙච්ච අය කියලා. මේ ධර්මයේ අරුමයක් නෙමෙයි. දැන් ඔය ඉන්දියාවේ දලයි ලාමා ස්වාමීන් වහන්සේ ආසිත භික්ෂූන් වහන්සේලා ගත්තත් ඒ ඇත්තන්ගේ හැමෝගෙම තීරණය තමයි උපදින හැම කෙනාම සත්‍ය අවබෝධයෙන් යුක්ත වෙන්න ඕන, භික්ෂු කියන ගණයට පත් වෙන්න ඕන. මේ සසර බය දැක්ක කෙනෙක් ඒකෙන් මිදුණු කෙනෙක් බවට පත් වෙන්න ඕන. මේක අරුමයක් කියලා බලාගෙන ඉන්නේ නැතුව පුදුමයක් වගේ හඳ දිහා බලන් ඉන්නවා වගේ, ඉර දිහා බලන් ඉන්නවා වගේ, තමන්ට ලන්විය නොහැකි දෙයක් දිහා බලන් ඉන්නවා වගේ බලන් ඉන්නේ නැතුව හරිම සරලයි. 24 පැයේම ඔබ ළඟ ඉන්න ඔබව ඔබ තේරුම් අරගෙන වඩා සැනසිලිදායක ප්‍රතිපදාවක් ජීවිතයට අනුගමනය කරමින් වාසය කරන්න. ඒ සැනසිලිදායක ඒ ශාන්ත බව වැඩි කරගෙන ඉස්සරහට යන්න පරිපූර්ණ වශයෙන් සියලු සංස්කාරකයන්ගේ මිදුණා වූ සංයෝජනයන්ගේ නිදහස් වූ තත්වයම යථාභූත ඥාන දර්ශනය වශයෙන් ප්‍රත්‍යක්ෂ වන මොහොත දක්වාම දැන් ධර්මය දැනුමින් වටහාගෙන ගොඩාක් අය හිතනවා මමත් දන්නවා ධර්මයේ, මම දන්නවා. හැබැයි ඒකේ රෝදි හුලම් බහිනා වගේ හැමදාම සැනසිල්ල බැහැල යනවා. ඒත් හිතන්නේ ධර්ම අවබෝධය කියලා. ඒ ධර්ම අවබෝධය නෙමෙයි පිළිතුනේ. ධර්ම අවබෝධය වූයකට ධර්මයේ කියන්න පුළුවන්කම ඇති වෙනවා පැය ගණන් දවස් ගණන් හරි. පැටලෙන්නේ නැතුව වරදින්නේ නැතුව මුලමැදාග ධර්මයට ගැලපෙන ආකාරයේ ධර්මය දැනුමට අරගෙන පොත බලාගෙන කියන අයගේ ධර්ම දේශනා ගලපල බලද්දී අහවල් සූත්‍රයේ විග්‍රහයේදී ගැලපීම අනිත් සූත්‍රයේ විග්‍රහයේදී නිෂ්ප්‍රභා වෙලා යනවා, ගැලපෙන්නේ නැතුව යනවා. ඇයි හේතුව? හේවා ප්‍රත්‍යක්ෂතාවයකින් නොවේ හුදු මතවාදයන් ඉදිරිපත් කරන්න ගියාම සිද්ධ වෙන දේ. ධර්මය අවබෝධ වූයකට ධර්මය දේශනා කිරීමේ හැකියාව තියෙනවා. සසරට අදින සංයෝජන බිඳ දමා සසරෙන් මිදෙන භාවයට පත්වීමට තමයි කියන්නේ සෝතාපට්ටි මාර්ගඵලය කියලා. එක බිඳ නම් ඇදී යන පැත්ත වෙනස්. පුහුදුන් තත්ත්වයේ සිටින සත්වයාගේ සතර සසර භයානක තත්ත්වයන් වලට ඇදිලා යද්දී මේ සසරට අදින දැම්ම බිඳ දැමුවට පස්සේ ආ ලෝකෝත්තරත්වයට විශ්වීය ධර්මතාවයකට ඇදී යනවා. ධර්ම අවබෝධයේ වූ එකගේ අතහැරීමේ බලය වැඩි. පුහුදුන් සත්වයාගේ අල්ලා ගැනීමේ තෙරපා ගැනීමේ බලය වැඩි. පුහුදුන් සත්වයා වචනවල ඉන්න ස්වභාවය වැඩි. ආර්ය භූමියේ ගමන් කරන්නා වචන අත්හැරින ස්වභාවය, අතහැරපු ස්වභාවය වැඩි. වචනවලට අගයන් දෙන ස්වභාවය වැඩි. පින්නතුනේ පුහුදුන් සත්වයා වචනවලට අගයන් දෙන්නේ නැති ස්වභාවය වැඩි. ආර්ය ශ්‍රාවකයා මම කියන හැඟීම බරපතලයි පුහුදුන් සත්වයාට, පුතජ්ජනයාට, ආර්ය භූමියේ ඇති කෙනාට මම කියන දේ දැනෙන එක බොහෝම අවමයි. සිතෙන් ගැරවිලා මම කියන සංඛාරයෙන් නමුත් ලෝක විවාහාරය තුල මම මම යයි ආමන්ත්‍රණය කරනවා. නමුත් ඒක පණ නැති වචනයක්. මම කියලා කියන්නේ පණ නැති වචනයක් හැටියටයි භාවිතා කරන්නේ. මම කියලා කිව්වට ඒකේ ලොකු පණක් ශක්තියක් නැහැ. මම කියන වචනේ පණ නැහැ. නමුත් පුහුදුන් සත්වයාගේ හරි ඝනයි, ගල්ගෙඩියක් වගේ, යකඩ බෝලයක් වගේ මම කියලා කියන්නේ. ඒකෙන් වෛර කරන්න, ක්‍රෝධ කරන්න, මරන්න, මරාගෙන මැරෙන්න වගේ දේවල් පවා පුළුවන්. මමත්වයේ ඉන්න මිනිස්සු ආරූඪ කරන්න පුළුවන්. නැ මේ රටේ මමත්වයෙන් යුක්ත මිනිස්සු ඉන්නේ. නැවතත් මේ රටේ අර පහළ වුණු විප්ලවකාරී පුජ්‍යලයෝ ආයි පහළ වෙලාවොත් ආයි මේ රටේ ලක්ෂ ගාණක් මිය යවන්න ඒගොල්ලන්ට පුළුවන් මේ මෝඩ සත්වයා ආරූඪ කරන්න. එනිසා දේශපාලනයෙන් ආරූඪ වෙන්නේ මෝඩ සත්වයෝ, ආගමෙන් ආරූඪ වෙන්නේ මෝඩ සත්වයෝ, විප්ලවකාරී අදහස් වලින් ආරුඪ වෙන්නේ මෝඩ සත්වයෝ. කුමක් ලබා ගන්නද මේ සංස්කාර ලෝකේ? අනිත් කෙනාට ඇති එක පිරිසක් කෙරෙහි ඇති වෛරයක් පිරිමහ ගන්න තමයි එයා ආරුඪය ඇති කරගන්නේ. තමන්ට පෞද්ගලිකව ඇති වෙන වෛරය හැමෝම අතර බෙදා ගන්නවා. ඒකට අහු වෙන මිනිස්සු සතර අපායට. එනිසා ප්‍රඥාව කියන එක පින්නතුනේ මෝහාත් වෙන දෙයක්. හැම දෙයක් දිහාම විමසිලිමත්ව බලන්න, ගැඹුරෙන් බලන්න, සංවේදීව බලන්න, අතිසංවේදීව බලන්න පින්නතුනේ. පොළු පාරක් ගැහුවත්, බැන්නත්, ඉරිසියා කළත්, වෛර කළත්, මොනවා කළත් සමහර වෙට එකම ස්වරූපයක් තිබුණට අර්ථ දෙකක් ඒකේ තියෙන්න පුළුවන්. ඒක නිසා තමයි අති සංවේදීව බලන්න කියලා කියන්නේ. අපිට වැදගත් වෙන්නේ අර අර්ථ සුවඳ. වචනවල සුවඳ නෙමෙයි අර්ථ සුවඳයි වැදගත් වෙන්නේ. පුට්ටස්ස ලෝක ධම්මේහි චිත්තං යස්සන කම්පති අසෝකම් විරජං කේමං ඒතම් මංගල මුත්තමං යනාදී වශයෙන් අටලෝ දහමේ නොසැලෙන මනස බින්දන වැටෙන මනස ශක්තිමත්ව තබාගෙන තියෙන දේවල් රැකගෙන ඉස්සරහට යා යුතුයි. භෞතිකත්වයෙන් කිසි දෙයක් එහා මෙහා කරන්න නෙමෙයි බුදුහාමුදුරුවෝ මතක් කරේ. චේතනාවෙන් සිතුවිල්ලෙන් ඔබ ඇති කරගත්ත වැරදි අවබෝධයන් සම්බන්ධ දේවල් අත්හරින්න. බුදු කෙනෙකුට අප්‍රමාණ ආරාම තිබුණා. රන් මිනි මුතු මැණික් වලින් හදාපු කුටු තිබුණා. නෙළුම් පතේ රැඳුණු දිය බිඳු වාගේ. ඒක මේ හිතලා මම ඔබට ආස නැහැ කී කී හිටියා නේ. අය අවබෝධය නිසා ඒ හිතේ ස්වභාවය ඉබේම පැන නැග්ගා. අන්න එහෙම දෙයක් අපේ අය මේ හිතාගෙන ඉන්නේ හැමදේම ඇලර්ජි වෙලා අනේ මට එපා, ඕවත් එපා, මේවත් එපා, ඕවත් එපා, මේවත් එපා කිය නිකන් ඔක්කොටෝම වෛර කරගෙන ඉන්න ස්වභාවයකට තමයි බොහෝ දෙනෙක් හිතාගෙන ඉන්නේ අන්න නියම අවබෝධය කියලා. එහෙම අය ඕන තරම් ඉන්න, ඔය කිසි දෙයකට ආස නැති ඔය හිඟන්නෝ ඉන්නේ. හොඳ ඇඳුමක් අරන් දුන්නොත් ඒ මනුස්සයා ඒ හොඳ ඇඳුම අඳින්නේ නැහැ. තව ඩිංගකින් ආයි අර කිලිටු ඇඳුම ඇඳ ගන්නවා. ඉතින් එහෙමනම් ඒ මනුස්සයානේ අර ආස නැති කෙනා රහත් කියලා අදහන. ගොඩක් වෙලාවට අපි ඔය මෝඩ පරපුර නම් හිතන්නේ අන්න බලන්න ආස නැති කෙනා. එහෙනම් ඉතින් හරීම අල්පේච්ච හිඟන්නෝ. අන්න හිඟන්නෝ ඉන්න පොල් කට්ටයි බෙලෙක්කයයි තියාගෙන බීඩියක් බීලා ඔය ඉන්නේ ලද පමණින් සතුටු වෙලා. ඉතින් අන්න ඒ විදියට හිඟන ආගමක් හැටියට ගන්න උදවිය ඉන්නෝ බුදුදහම. ඒ විදියේ වැරදි අවබෝධයන් වලින් පිරිච්ච නිසා තමයි මේ රට කාලකන්ණි රටක් වුණේ. ඒ කාලකන්නේ රටක් කියලා කියන්නේ මෙච්චර සුන්දර රටක හැම තැනම අසූචි ගාගෙන ප්‍රශ්න වලින් ඉවරයක් නැහැ, පිළිවෙලින් පිළිවෙලක් නැහැ. රටක් වශයෙන් ණයයි, මිනිස්සු වශයෙන් ණයයි, මිනිස්සු වශයෙන් ලෙඩ, මේ රටක් වශයෙන් ලෙඩ. අක්‍රමවත් සංස්කෘතියක් ගැන කතා කරාට සංස්කෘතික පොතක් නැහැ. දහමක් ගැන කතා කරාට දහමක් දන්නේ නැහැ. ගහක් වටේ කැරකිලා, මැටි ගොඩක් වටේ කැරකිලා, පුළුවන් තරම් වටේ ලොකු මැටි ගොඩවල් ගහ ගහ ඒක ඇතුලේ මොනවා හරි තියලා වැඳ වැඳ ඉන්නවා. දා අවුරුදු 20ක් 30ක් 40ක් යනකොට ඔය ඔක්කොම කඩලා ඔය ඇතුළවල් වල තියෙනේ එළියට අරගෙන ඒ මිනිස්සු රටේ සංවර්ධනයට එකතු කරගන්නත් ඉඩ තියෙනවා. ඒ අපේ මිනිස්සු තියෙන දේවල් කරාබු දෙක මාල් දෙක පව ඇතුළට දාලා ඒකට වැඳ වැඳ ඉන්නවා. ඒකට හේතුව මිනිස්සුන්ගේ මොලේ මැටි නිසා. මොලේ මැටි නිසා තමයි ඒව කරන්නේ. බුදුහාමුදුරුවෝ දේශනා කරේ යෝ ධම්මං පස්සති සෝමං පස්සති. මිනිස්සෙයි වර්ධනය වෙන්න ඕන. බුද්ධාගමේ සංවර්ධනයේ තියෙන්නේ බෝධියේ, චෛත්‍යයේ, ධර්මශාලාවේම නෙමෙයි, මනුෂ්‍යයා තුළ. මනුෂ්‍යයා සංවර්ධනය වෙලා ඒ හැමදේම තියෙන්න ඕන. මනුෂ්‍යයා සංවර්ධනය නොවී ඒව තිබිලා වැඩක් නැහැ. ඒක හරියට අර කතා කරන්න බැරි මිනිස්සෙකුට මයික් එකක් ලැබුණා වගේ. කතා කිරීමේ හැකියාව තියෙන මිනිස්සෙට මයික් එකක් තියෙන්න ඕන. එනිසා බුදුරජාණන් වහන්සේ අඳුනගත් අයට තමයි බුදු පිළිම පේන්නේ. නැත්තම් ඒවයි පේන්නේ මැටි ගොඩවල්. එනිසා පිළිම වන්දනා කිරීම වරදක්, බුදුරජාණන් වහන්සේ වන්දනා කිරීම හොඳක්. දැන් අපේ ස්ථානයේ බුදු පිළිම තියෙනවා. නමුත් අපි පිළිම වන්දනා කරන අය නෙමෙයි. අපි බුදුන් වඳින අය. පිළිම වඳින්නේ නැහැ. අපි තිස්සර පිළිම වැන්දා. දැන් පිළිමේ තුලින් බුදුන් දකින්නවා. කොහොමද බුදුහාමුදුරන්ගේ හැඩ? හැඩ නැහැ. වර්ණය? වර්ණ නැහැ. කොයි දිශාවකටද බුදුහාමුදුර හැරිලා ඉන්නේ, වැඩ ඉන්නේ? දිශාවකට හැරිලා නැහැ. බුදුන් කොතනද? එතන මා ඇත. මා කොතනද? එතන බුදුන් නැත කියන තත්ත්වයට ඔබ බුදුරජාණන් වහන්සේ සරණ යන්න ඕන. මොකක්ද? බුදුරජාණන් වහන්සේ කොතනද? එතන මා ඇත. මා කොතනද? එතන බුදුරජාණන් වහන්සේ ඇත කියන තත්ත්වයට ඔබ බුදුන් සරණ යන්න ඕන. මිනිස්සු ජීවිතයේ ආහාර පාන වශයෙන් ගන්න දේවල් ඔක්කොම කොමෝඩ් එකක් හරහා අසූචි වලකට යවනවා. මිනිස්සේ ක්‍රියාකාරකම් වශයෙන් ඇසෙන්, කනෙන්, නාසයෙන්, දිවෙන්, ශරීරයෙන්, මනෙන් මේ සය ඉන්ද්‍රයන් වලින් අනුභව කරන හැම එකකම ජීර්ණයේ වෙලා අවසාන ප්‍රතිඵලය සිතට යනවා. එවනම් මානසික ස්වභාවයේ, ආධ්‍යාත්මික ස්වභාවයේ අසූචිවල හිත, ශාරීරික ස්වභාවයේ අසූචිවල ඔය ගෙදරවල් වල පිටිපස්සේ තියෙනවා හැමෝටම. එතකොට ශාරීරික ස්වභාවයේ අසූචිවල ඒකනම්, මානසික ස්වභාවයේ අසූචිවල සිත චේතනාව. අන්න එතෙන්ට තමයි ඔක්කොම ගොනු වෙන්නේ. මානසිකව හපා කන හැම එකකම තියෙන සාරය අර මනසට යනවා. ඒ නිසා මිනිස්සුන්ගේ හිත් අසූචි වලවල් හා සමානයි. ඉන්ද්‍රියන් සය ඉඳුරන් වලින්ම හපා කන දේවල් අර මන නැමැති අසූචි වලේ තැම්පත් වෙනවා අවසානයේ. එතකොට මමත්වයේ කැටි කරගන්න කෙනා අසූචි වල කර තියා ගන්නවා වගේ වැඩක්. ඒකනේ ජූතක බමුණා කියලා කියන්නේ. ජූතක බමුණා මේ කුණු ජරාවල් කර තියා ගන්න බමුණේ. විශාල වශයෙන් තියෙන සංස්කාර මෙන්ම සියුම් වශයෙන් තියෙන සංස්කාර ධර්මය පවා ඔබ අවසන් කළ යුතුයි. මේ සංසාර ගමන අවසන් කරනවා නම් අවසන් කරන්න, බෝසත් කෙනෙක් හැටියට ඉස්සරහට යනවා නම් ඉස්සරහට යන්න සත්‍ය අවබෝධ කරලා ඉන්න ඕන. මොකද්ද සත්‍ය කියලා කියන්නේ? සත්‍ය අවබෝධ කරලා ඉන්න ඕනේ. සත්‍ය කියන්නේ මේ සියල්ල තුල ඇති ඇතිතතු. බුදුරජාණන් වහන්සේ අලුතෙන් දෙයක් හදන්නේ. දැන් ඔය හිතන්නේ පින්නතුනේ පුහුදුන් සත්‍යය. දකින්නේ ආර්ය ශ්‍රාවකයෝ. දැක්කාම ඇතිනේ හිතන්න ඕනේ. දකින්න දේපව වෙනස් කරනවා සිටීමේ. දකින දේත් වෙනස් කරගන්නෝ සිටීමේ. හිතන්න ඕනේ, පොදි බඳින්න ඕනේ, ගොඩ ගහන්න ඕනේ, පලි ගන්න ඕනේ, හැමතිස්සෙම ස්වභාවිකව වාසය කරනවා. හැම දෙයක්ම ස්වභාවයක්. තමන් ලබාපු විදිය, උපන් විදිය, පවතින විදිය, ලෝක ස්වභාවය, කර්ම ස්වභාවය, ධර්ම ස්වභාවය, සමාජයේ හැටි ඔහොම තමයි කියලා හිතුවට පස්සේ අර හැම දෙයකම හිනා වෙච්ච ලාමා වගේ අපිටත් ජීවිතේ දකින්න පුළුවන්. හැම දෙයකම හිනා වෙනවා. මම හිතන්නේ හැම දෙයක්ම ජීවිතේ ස්වභාවයක් කියලා. ඒක අමුතු දෙයක් නෙමෙයි. ඕනම දෙයක් ජීවිතයේ ස්වභාවයක්. ඒක වෙන්න තියෙන දෙයක්, වෙන්න තිබුණු දෙයක්. ඒක හොඳයි. නරක කිසි දෙයක් නැහැ. ඉතින් ඒ ආකාරයෙන් ජීවත් වෙන කෙනෙකුට ජීවිතෙන් වරදක් සිදු වෙන්නේ නැහැ. මොකද හේතුව අතිශයින්ම ස්වභාවික නිසා. එයා චේතාන්විතව හිතලා දෙයක් කරන්න ඇති නිසා. දැන් සරියුත් මහරහතන් වහන්සේ හිතලා වරදක් කරන්නේ. නමුත් වැරදිකාරයෙක් කරවන්නේ එක්තරා භික්ෂූන් වහන්සේ කෙනෙක්, පුහුදුන් කෙනෙක්. සරියුත් හාමුදුරුව මග වඩින වෙලාවේ හරියට ඒතර මගේ වඩිනකොටම ටක් ගාලා ශරීරයේ සමීපයට ගියා. සමීපයට ගියාම සරියුත් හාමුදුරුවන්ගේ උරහිස වැදුනා. උරහිස වැදුනහම ඉතින් සරියුත් හාමුදුරුවෝ දැක්කේ ඔහු විසින් ඇවිල්ලා ඇඟේ වැදුනා කියලා. උන්වහන්සේ විසින් ගිහිල්ලා ඔහුගේ ඇඟේ වැදුනා නෙමෙයි, ඔහු විසින් ඇවිල්ලා සරියුත් හාමුදුරුවන්ගේ ඇඟේ වැදුනා හැටියට තමයි සරියුත් හාමුදුරුවෝ දැක්කේ. ඉතින් සරියුත් හාමුදුරුවෝ මේ පිළිබඳව සලකන්නේ නැතුව වැඩම කළා. නමුත් මේ කේලම ගිහිල්ලා බුදුහාමුදුරුවන්ට කිව්වා, සරියුත් හාමුදුරුවෝ මගේ ඇඟේ ඇවිල්ලා හැපිලා ගියා, මට සමාවවත් ගන්න නැතුව, මට සොරි කියන්න නැතුව. එච්චර මහා ප්‍රඥ වෙලා ඔන්න උඩඟු වෙලා ඔන්න පේනවනේ හැටි. බුදුරජාණන් වහන්සේ දැනගත්ත මේ ආපු අණ්ඩපාලයගේ හැටි. බුදුරජාණන් වහන්සේ දේශනා කළා, ආයුෂ්මතුනේ එහෙම කියන්න එපා. සරියුත් කියලා කියන්නේ ඉතාම ගුණගරුක කෙනෙක්, ඉතාම ප්‍රඥාවන්ත කෙනෙක්. ඔබට පුළුවන් කමක් නැහැ මාව මුලා කරන්න, පටලවන්න, ගස්ඨණය කරන්න. මම දන්නවා සැරියුත්ගේ මනස වැඩ කරන සීමාව. මං හොඳට දන්නවා සැරියුත් හොඳයි කියලා. අසත්පුරුෂයෙකුට ඇරෙන්න ඕනම සත්පුරුෂයෙකුට ප්‍රියජනක කෙනෙක් සැරියුත් කියන්නේ කියලා බුදුරජාණන් වහන්සේ අර පුජ්‍යලයා ඉදිරියේම අර කියන පුජ්‍යලයාට සැරියුත් හාමුදුරන්ගේ ගුණ ගායනා කළා. අපේ මිනිස්සු නම් මොකද කරන්නේ? මෝඩ මිනිස්සේ නම් ඇත්තද? ආයෙන උඩඟු වෙලා වෙන්නේ නැති. එයාට ආයි දෙන්න හොඳ නැහැ තනක් කියලා. ඒ නිසා මේම අනිත් අයට වැරදි කියලා චෝදනා කරන මිනිස්සු සමහරලාට අර අලිමංකඩේ දිගෑරිලා ඊට පස්සේ පෑගුවෝ පෑගුවෝ කියලා කෑ ගහන සයිස් එකේ මිනිස්සු. ඒ කියන්නේ වඩින මගට හරහට පැනලා ඇඟේ වේදුනට පස්සේ මගේ ඇඟේ හැපිලා ගියා කියන මිනිස්සු අර. ඔය ඉන්නේ මුඩුක්කු පන්තියේ මිනිස්සු වාහනයට පැනලා හැපුණා කියලා කියක් හරි ඉල්ලන අන්න ඒ තාලේ මිනිස්සු ඉන්නවා. ඒ තාලේ මිනිස්සු ඉන්නවා. වාහනයක් යනකොට හොඳට සල්ලි භාගේ තියෙනවද කියලා බලලා ඒක ඉස්සරහට පැනලා හැපෙනවා. හැපිලා වැටිලා කෑ ගහනවා, මෙන්න මාව හැප්පුවෝ මට කීයක් හරි දෙන්නෝ, මගේ කොන්ද ගැඩුනෝ කියලා කෑ ගහනවා. ඒ වගේ තමයි. ඒ නිසා හරි පරිස්සම් වෙන්න ඕන. ඒ නිසා ආර්ය භූමියට පත් වෙච්ච අය එහෙම හඹා ගිහිල්ලා එහෙම කාටවත් එහෙම වැරදි කරන්නේ අර පාර මැදට පැනලා පෑගුණා කියලා කෑ ගහන අය ඉන්න පුළුවන්. මමත්වයේ මිනිස්සු ඉහළට යන්න පොරබදනවා. සක්කාය දිට්ඨිය ප්‍රසිද්ධිය ලබන්න, කීර්ති ප්‍රශංසා ලබන්න, ධනය ලබන්න ඉස්සරහට යන්න සෑහෙන්න වෙර දරනවා. නමුත් මිනිස්සුන්ගේ උත්සාහයේ තරමට ඉස්සරහට යන්නත් බෑ, ගියත් එතන සැනසෙල්ලක් ඇත්තෙත් නෑ. තින් ධම්මම් විනානත්ති සුඛානත්තා කියන බුදු වදන හොඳට තේරුම් ගන්න ඕන පින්නතුනි. ධම්මම් විනානත්ති සුඛානත්තා, ධනේ පස්සේ ගියාට ධනේ සැනසෙල්ල නෑ, ඉඩකඩම් වතු දේපල පස්සේ ගියාට ඒවයි සැනසෙල්ල නෑ. ධර්මයේ තුල පිහිටන ධර්මය අවබෝධ කරගන්න පරිපූර්ණක. අවබෝධ කරගත්තට පස්සේ යාට බොහොම විනෝදයෙන්, සන්තෝෂයෙන්, සැහැල්ලුවෙන්, ප්‍රීතියෙන් ඉන්න පුළුවන්. ඒක හැලෙන්නේ නැහැ, නැති වෙන්නේ නැහැ, ඇලර්ජි නැහැ. භාවනා කරන්නත් පුළුවන්, නටන්නත් පුළුවන්, ගයන්නත් පුළුවන්, පීනන්නත් පුළුවන්, උඩබණින්නත් පුළුවන්, බණ කියන්නත් පුළුවන්. හැමදේම සැහැල්ලුවේ. මොකද නොකෙඩෙන, නොබිදෙන, නොසිඳෙන සීලයක් සතුයි. ආර්ය ශ්‍රාවකයාට තියෙන එකනේ, සිදුරු වෙන්නේ නැති, කිලිටු වෙන්නේ නැති, අපවිත්‍ර වෙන්නේ නැති සීලයක් තියෙන පින්තුනේ. ආර්ය ශ්‍රාවකයාගේ සීලය එහෙමයි. පදසිල් නෙමෙයි, ආධ්‍යාත්මික පාරිශුද්ධ සීලය, චිත්ත පාරිශුද්ධ සීලයක් තියෙන්නේ. ඒක දිව්වත් ඒකේ සංවරකම හැලෙන්නේ නැහැ. දැන් පදසීලේ සමාදන් වෙලා දිව්වොත් මොකද වෙන්නේ? සීලය හැලෙනව නේද? පද සීල සමාදන් වෙලා දිවොත් සීලෙ හැලෙනවා. නමුත් ආර්ය සීලෙ සමාදන් වෙලා යථාභූත ඥාන දර්ශනයෙන් දැකලා අර සුසන්තිකා වගේ දිවුවත් හැලෙන්නේ නැහැ. ඒ කියන්නේ ඔලිම්පික් තරගාවලියකට ගිහිල්ලා දිවුවත් හැලෙන්නේ නැහැ. අනේ පව්, අපේ මිනිස්සුනේ උදේට සමාදන් වෙලා හවසට පවාරණය කරලා ආයෙත් පහුවෙන්ද සමාදන් වෙලා අමුතු ගොන් සීල් ටිකක් තියෙන්නේ. පිස්සු හැදෙනවා මම බලාගෙන ඉඳලා මටම දුක හිතිලා තියෙනවා මේ මිනිස්සුන්ගේ කරන වංචනික වැඩ. මම එක්තරා මේ කොළඹ ප්‍රදේශයේම මේ බොහොම මේ ජනප්‍රිය හාමුදුරු කෙනෙක් හිටපු තැනකට, ආධ්‍යාත්මික හාමුදුරු කෙනෙක් ළඟට මං ආවා ගිහි කාලේ. ඇවිල්ලා මමත් ඉතින් මහාන වෙන්නත් බලාගෙන එතන හිටියා. ඊට පස්සේ එක දායකයෙක් එනවා එතෙන්ට. ආයේ ඇවිල්ලා පින්වත්නි උදේ පාන්දර ඉල්ලනවා මට තියෙන ලොකුම සීලය දෙන්න හාමුදුරු. ඉතින් ගියනවා ගිහියට දෙන්න පුළුවන්. ඉතින් දසසිල් තමයි උපරිම ඉඩ වඩා දෙන්න බෑ කියලා ඔහු හාමුදුරු කිව්වා. ආයෙනම් දායම දෙන්නකෝ. උපාසක උන්හැට එකක්වත් කැඩෙන්නේ නැති වෙන්න ආරක්ෂා කරන්න පුළුවන්ද? ආපෝයි පුළුවන්. පුළුවන්. මං කැඩන්නේ නෑ කිව්වා. හා. ඊට පස්සේ මිනිස්ස 10ම සමාදන් වෙනවා හොඳට. සරණාගමනේ ගිහිල්ලා හොඳට සමාදන්. සමාදන් වෙලා කෙලීම හිමින්සරේ අඩිය තියලා එන්නේ බංකුව ළඟට. බංකුව ළඟට ඇවිල්ලා හිමින්සරේ මිනිහ දත පොඩ්ඩක් හාර හාර ඉඳලා කවුරුත් එක්කවත් කතා කරන්නේ ඔළුව තියාගත්තා. නිදාගත්තා. තේරුණාද? නිදා ගන්නවා. නිදාගෙන ආයි දවල් දාන වෙලාවට ගාන්ට හැරෙනවා. පෝලින් එහෙම ඉවර වුණාට පස්සේ ගාන්ට හිමීන් සැරේ ගිහිල්ලා දාන ටික අරගෙන එනවා වළඳනවා. ආයි චුට්ටක් දත හාර හාර ඉන්නවා. ආයි මිනිස්සයා ඇලවෙනවා. ඇලවුණාට පස්සේ ආයි පහමාරට හයට තමයි මිනිස්සයා නැගිටින්නේ. නැගිටලා දැන් ලොකු හාමුදුරු ළඟට යනවා පවාරණය කරන්න. ලොකු හාමුදුරු අහනවා උන්නහේ එක සීලයක්වත් කැඩුනද? නෑ හාමුදුරනේ නෑ කැඩුන්නේ නෑ. හොඳටම රැක්කද? ඔව්. කැඩුන නම් ඉතින් හීනෙන් තමයි. හෙද මිනිය දවසෙම නිදිනේ. ඉතින් නියම සිල් සමාදානය මං දැනගත්ත ටික දවසක් බලහන් ඉඳලා මේතන නම් හිටියොත් එහෙම මටත් හරි වැඩක් වෙන්නේ කියලා මේම නෙමෙයි මට මේක ඇත්ත හොයන් යන්න ඕන. කාලා බීලා සිවුරක් පොරවගෙන කොයිබල හරිට වෙලා ඉන්න එක නෙමෙයි ජීවිතය කියලා කියන්නේ. ජීවිතේ දර්ශනයක් අපි හොයන්න ඕන. අපි මේ අතපය අතර නැතුව හරි අබල දුබලකම් ආබාධිත ඇතුව හරි කුසලතා නැතුව හරි ඔය ඇවිල්ලා නෙමෙයිනේ අපි සාංසාරික ගෙනාපු ඕනම පැත්තක දක්ෂතා දියුණු කරගන්න පුළුවන් ශක්තියක් තිබුණු කෙනෙක් හැටියට තියෙන කෙනෙක් හැටියට මං කල්පනා කළා මේ විදිහට කාලබීලා මේ නිකන් පල්වෙවි ජීවත් වෙලා මේ මැරිලා යන්න නෙමෙයි ඇත්තක් හොයාගන්න ඕන. සත්‍ය හොයාගන්න ඕන. අන්න එහෙම හිතාගෙන හැම ආරණ්‍යයක් ආරණ්‍යයක් ගානෙම පීරුවා. හැම ලංකාවට එන විදේශිකයෙක්ගින්ම ඇහුවා කොහෙද තියෙන්නේ කියපන් ඇත්ත සත්‍ය. තායිලන්තේ තියෙනවද? බුරුමේ තියෙනවද? හිමාලයේ තියෙනවද? මොකද හිමාලයේ ඉඳලත් භාවනා කරලා එන අය මේ හම්බ වෙනවා. භාවනා මධ්‍යස්ථානවලදී හම්බ වෙනවා. එතකොට සිංහල අයත් හම්බ වෙනවා, විදේශිකයොත් හම්බ වෙනවා. තියෙනවද කියලා බැලුවා. නෑ, බලනකොට මේ හැමෝම යම් අතරමං වීමක ඉන්නවා. එනිසා මං කල්පනා කළා එක තැනකින් නම් පුටුවක් බලාපොරොත්තු වෙන්න බෑ. හැමතැනින්ම එකතු කරලා එනේ එනේ මම මේ පුටුව හදනවා කියලා. මම කාගෙනුත් ගිහියන්ගෙනුත් අරගෙන තියෙනවා ධර්ම කරුණු, පැවිද්දන්ගෙනුත් ධර්ම කරුණු අරගෙන තියෙනවා, ත්‍රිපිටකේනුත් ධර්ම කරුණු අරගෙන තියෙනවා, අනිකුත් ඔය ආගම් පොත්වල දර්ශනවල තියෙන යම් යම් කියමන් පවා මගේ ජීවිතයේ දර්ශනයන් වෙනස් කරලා තියෙනවා. ඒ වගේම ක්‍රිස්තු මූර්ති දර්ශනය වෙන්න පුළුවන්, අචංචා දර්ශනය වෙන්න පුළුවන්, නොයෙකුත් ඔය භාවනා පෙන්වන ගෝයින්කා භාවනා ක්‍රම වෙන්න පුළුවන්, ෂෑඩෝ භාවනා වෙන්න පුළුවන්. ඔය හැම දෙයකින්ම මොකද්ද මේ කියා දෙන ආධ්‍යාත්මික වෙනස් කර ගැනීමේ පණිවිඩයට ගන්න පුළුවන් හැම තොරතුරක්ම අරගෙන එකට කැටි කරලා පුටුවේ අර ඇන මුරුංජි ටික ඔක්කොම හරි ගස්සලා මෙන්න හැදුවා. ඒකයි මම කියන්නේ ඔය හැම පාට් එකකම හැම තැනකම එක පාට් එකක් එක කොටසක් තියෙනවා. ඒ නිසා මට අහවල් භාවනාව කියන ප්‍රතික්ෂේප කරන්න බෑ. මොකද ඒ තැන අර නිවනට අවශ්‍ය කරන එක කොටසක් තියෙනවා. එක පාට් එකක් තියෙනවා. හැබැයි ඒ පාට් එකේ විතරක් එල්ලිලා හිටියොත් ඉවරයි. කොම එකතු කර ගන්න ඕන. එකතු කරගෙන තමන්ගේ නියුණු මනස තමන් හදා ගන්න ඕන. ඒ නිසා නිවිච්ච මනසක් කියන්නේ ෘත මනසක් නන් නෙමෙයි. දිව්වම හැලෙන, පීනුවහම කැඩෙන එහෙම එකක් නෙමෙයි. ධර්මයේ තේරුම් අරගෙන සර්ගස් කරන්නත් පුළුවන්. දැන් අර සර්ගස් කරපු මිනිස්සයාව උනත් ඒ සත්‍ය අවබෝධ කරගෙන සර්ගස් කරන්න පුළුවන්. සර්ගස්කාරයට කිව්වේ දැන් මෙයා අර කණුවෙන් කණුවට පනිනවා. දැන් බලන්න ඔබ හැම විටම මැදියේ සිටින්නේ. හැම විටම අතීතයෙන් අනාගතයට පනිනවා, අනාගතය තුල මැදියේ හැදෙනවා, ආපහු අනාගතයක් හදාගන්නවා, අනාගතයට පනිනවා, ආයේ ඒක වර්තමානයේ බවට මැදියේ බවට පත් වෙනවා. ඔබ හැම විටම එක කකුලකින් හිටගෙනයි සිටින්නේ. ඕකත් අතහැර වාසය කරන්න. දැන් ඔබත් එහෙම හැම තිස්සෙම එක කකුලකින් හිටගෙන ඉන්නවා. ඇවිදිනකොටත් එහෙමයි. හැම තිස්සෙම එක කකුලක් පොළවේ තැවරිලා තමයි තියෙන්නේ. ඔය කකුලත් උඩට දාන්න. හොන ජීවිතය අත්දකින්න පුළුවන්. පොළවට බර නොදී උඩ පනින වෙලාවේ ඔබ නිවන් දකින්නවා. පොළවට බර නොදී උඩ පනින වෙලාවේ ඔබ නිවන් දකින්නවා. ඕක ඉතින් ඔබට තේරෙන්නේ නැත්නම් කරන්න තියෙන්නේ මට බයින එක. ඒක අපි අනිවාර්යෙන් මෝඩයන්ගෙන් බලාපොරොත්තු වෙන දෙයක්. ඔහුට තේරෙන්නේ නැත්නම් ඔහුගේ වැරද්ද නොවේ ඒක. කියු කෙනාගේ වැරද්ද, ප්‍රකාශකයාගේ වැරද්ද. ඒක තමයි මෝඩයාගේ දර්ශනය. පැහැදිලිද? ඉතින් පින්නතුනි මෙන්න මේ කතාව අහගෙන හිටපු තරුණ දරුවෙක්, මේ වැඩි ඈතක නෑ, ටිකක් ළඟ පාත නගරයක, මේ තාත්තට කෑමක් අරගෙන කුඹුරට ගියා. කුඹුරට ගියා සමගිටම මැදියේ සිටින්න මැදියත් අතහර ඉන්න. කියපු බණපදෙත් අහලා මේ ධර්ම දේශනාවලට අම්මා තාත්තලත් එක්ක ඇවිල්ලා බණ ටික අහලා ටිකක් පුරුදු වෙච්ච ළමයා, මේ ළමයා ගිහිල්ලා බලාගෙන ඉන්නවා කුඹුරේ. තාත්ත ගොඩට එනකන් බලාගෙන ඉන්නකොට කොක්කු දැర్శණය වෙනවා. කොක්කු හැම වෙලාවකම ඉන්නේ එක කකුලක් උස්සගෙන කෑම ටික ගන්නවා. ඒ කකුල වේල් වුණාට පස්සේ ඒ කකුල ආයි තියලා අනිත් කකුල වේල් වෙනකන් උඩ උස්සගෙන ඉන්නවා. ඒක තමයි කොකාගේ ක්‍රමය. ආහාර ගන්නවා. ඔහොම ඔහොම ඉතින් කොකා දිගටම යනවා. දැන් මෙයාට පේනවා මේ බන ටික අර මැදියේ සිටින එක, පණින එක. උණ ගහින් උණ ගහට පැනලා තනි කකුලෙන් හිටගෙන ඉන්න එක, ඒ බණ ටිකයි, මේ මැදියත් අතහර ඉන්න කියන බණ ටිකයි මට තේරෙනවා. තේරලා තේරලා ඔහොම ඉඳලා එක වෙලාවක මේ කකුල් දෙකම අරගෙන කොහා පියාඹිනවා. අන්න පොළවෙන් නිදහස් වුණා පාද දෙකම. අන්ත දෙක දෙමේ අන්තපබ්බචිතේන සේවිතබ්බා කකුල් දෙක. කකුල් දෙක වගේ තමයි අන්ත දෙක. මේ අන්ත දෙකේ මෙහෙම 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 තියාගෙන යන්නේ පියවර ගමන කියන්නේත් ඔකයි. පියවර ගමනේ නිවන් මගට යා හැකිද, නිර්වන් පුරට යා හැකිද ප්‍රශ්න අහලා තියෙනවානේ. පින්නතුන්ට මතකයිනේ පියවර ගමනේ නිවන් මගට යා හැකිද, නිවන් පුරට යා හැකිද බෑ කියලා තමයි දේශනා කරන්නේ. ආකාශය පදන්නත්ති සමනෝනත්ති බාහිරේ ආදි වශයෙන් පෙන්නන්නේ. ඉතින් මේක මතක් වෙනවා. මේ හිතෙන් සම්පූර්ණයෙන්ම මුදවා ගත්තහම අපේ රූප වේදනා සංඥා සංකාර විඥාන තුල අන්ත දෙකේ නිදහස් වෙච්ච ගමන්, නිදහස් කරගත්ත ගමන්ම ආධ්‍යාත්මික නිදහස පුබුදිනවා. ඒ මොහොතේම තමන්ගේ ආත්ම පරිවර්තනය ඇති වෙනවා. නිකන් දැනුවත් දැන් ඔබ හිතන්න පුළුවන් හරි ඉතින් කතාව අහනකොට අපිටත් දැන් පරිවර්තනය වෙලා අපිත් දැන්නේ ඒ දැනුම. ආධ්‍යාත්මික පරිවර්තනයක් කියන පින්නතුනේ ලේයට මස් නහර වලින්ම පෙරලගෙන ගිහිල්ලා ඉන්ද්‍රියන් අනිත් පැත්ත ගිහිල්ලා පුජ්‍යලයක් කණිපිට හැරෙන වැඩක් ඒක. ඒක මුළු හදවතින්ම ධර්මයේ සොයා යන කෙනෙකුට විතරයි ඒක වෙන්නේ. දැනුම හොයාගෙන යන කෙනෙකුට ඒක දැනුම ගබඩාවේ, සංකාර ගබඩාවේ තැන්පත් වෙනවා. ආත්මීය වශයෙන් ධර්මයේ හොයාගෙන යන අයට ආත්මීය පරිවර්තන සිද්ධ වෙනවා. ආත්මයෙන් ධර්මයේ සොයාගෙන ආපු අයයි සද්ධර්මයේ ප්‍රත්‍යක්ෂ කරන්නේ.
දැනුමින් හොයාගෙන ආපු අය දැනුමක් වශයෙන් සංකාර කරගෙන ජීවිතේ ඉඳලා මැරිලා යනවා. ආත්මයෙන් සොයන්න ධර්මය. ඒක ආත්මයෙන්ම සොයනවා කියලා කියන්නේ අපි කියමනක් තියන්නේ. මේ වචනවලට එක අර්ථයක් නැහැ. ඉතින් ස්වාමින් වහන්සේ කුමන අර්ථයක් පදනම් කරගෙනද මේක කියන්නේ කියලා සොයාගෙන ගිය කෙනාට තමයි නියමාර්ථය හොයාගන්න පුළුවන්. එහෙම නැත්නම් ඒ භාෂාව තුළ ඔබ දන්නා අර්ථයට ගැලපෙවොත් නම් ස්වාමින් වහන්සේගේ ධර්මයේ වරක වැරදි වෙන්න පුළුවන්, වරක හරි වෙන්න පුළුවන්, වරක නොතේරෙන්න පුළුවන්, වරක තේරෙන්න පුළුවන්. නමුත් වචනයකට නිශ්චිත අර්ථයක් නැත. ඒ වචනේ කියලා කියන්නේ සත්‍ය රඳවා තබන්න තියෙන වාක්‍යයක් පමණයි. අකුරු කියන්නේ මනුෂ්‍යයාගේ තියෙන සංවේදීතා රඳවා තබන්නට තියෙන රාක්කයක්. රාක්කයක් කියන්නේ පොත් රාක්ක තියෙන්නේ කබඩේ වගේ රඳවා තබන්න තියෙන දෙයක්. රාක්කයක් පමණයි. ජීවිතේ බොහෝම ලස්සනයි. තථාගත ධර්මයේ තියෙද්දී තථාගත ධර්මය ඔබ හැම දෙනාටම අත්විඳින්න වාසනාව භාග්‍ය සැලසේවා. ප්‍රමාදීව ධර්මයේ දකින්න ජීවිතේ සැනහෙන්න හැම දිනාටම අපි ප්‍රාර්ථනා කරනවා. නිරතුරු ධර්මය අහන්න පැය 8ක ජොබ් එකක් කළා, පොඩි ගෙයක් හදාගත්තා. පැය 8ක් බණ අහලා සංසාරෙම ගොඩ දාගන්න බලන්න. රුපියල් 3-4000කට 5000කට 10000කට මිනිස්සු දැන් දවසේම උඩේ පැය 8ේ සර්විස් එකක් දෙනවා. පින්නතුනේ කෝටි ප්‍රකෝටි ගානක් වටින මේ ධර්මයේ තේරුම් ගන්න පැය 8ක් මහන්සි වුණා මොකද වෙන්නේ? මුළු ආත්මයම ජීවිතේම පරිත්‍යාග කරලා මැසි මදුරු කාලා පාත්‍ර අරගෙන තට්ටේ බූගාලා තට්ටේ හිස බූගාලා බුදුහාමුදුරන්ගේ පස්සේ සෙරප්පු නැතුව අනන්ත දුක් විඳපු ඒ සමයේ දුකක් ඔබට අද නැතුව AC එක යට ෆෑන් එක යට පුටුවක වාඩි වෙලා ධර්මයේ තේරුම් ගන්න පුළුවන්. රේඩියෝ එකෙන්, පෙන් එකෙන්, YouTube එකෙන් බණ අහලා තේරුම් ගන්න පුළුවන්. ඔබත් ඔබගේ ප්‍රඥාවක් තියෙනවායි, කඳුලක් හරි ප්‍රඥාවක් තියෙනවායි කියලා හිතන හැම දෙනාටම අවසාන යුග පුරුෂයා නොවෙන්න කියලා කල්පනා කරගෙන ධර්මය බෙදා දෙන්න, ශෙයා කරගන්න. ඒක ලොකු පිනක්, ඒක බුද්ධානුශාසනාවක්. එසේ කරන්න සබ්බදානං ධම්මදානං ජිනාති, ධර්මයේ දුන්නොත් ඒත් සදාකාලික ඔබට ස්තුතිවන්ත වේවි. වඩාම රසවත් දේ එයයි. ඒ වගේම අපි 100 දෙනෙකුට ධර්මයේ දුන්නොත් 10 දෙනෙක් ධර්මයේ ප්‍රගුණ කරන්න පෙළඹෙයි කියලා හිතන්න. ඒ 10 දෙනාගෙන් එක්කෙනෙක් ධර්මයේ දකී කියලා හිතන්න. එච්චරයි බලාපොරොත්තු. එහෙම නැතුව 100ක් දීලා 100මයි කියලා හිතන්න එපා. නයාට අඳුකුල පේනවා වගේ කොටසක් ඉන්නවා. ඒගොල්ලෝ ප්‍රතික්ෂේපිතයි. ඒගොල්ලෝ ඇවිල්ලා තියෙන්නේ අපායට යන පාරමිතා පුරා ගන්න. අපාය පැත්තේ ගිහිල්ලා එන්ජොයි කරලා ඉන්න ආසාවක් තියෙන කට්ටිය. ඒගොල්ලොන්ව හදන්නත් බෑ. සමහර අය දිව්‍ය තලයට යන මට්ටමට. සමහර අය තමයි සංසාරේ සියල්ල ජය ගන්න පුළුවන් මිනිස්සු ඉන්නේ. ඒ නිසා තමන් සැනසෙනවා නම් ඒ සැනසීමත් බෙදා ගන්න කාරුණික වෙන්න ඕන. ධර්මයේ වෙනුවෙන් දෙන උපකාරය, සත්කාරය බොහොම වටිනවා. ඒ සත්කාර නිසා තමයි අපි පොත් මුද්‍රණය කරලා තියෙන්නේ. ඒ සත්කාර නිසා තමයි අපි මේ අන්තර්ජාල සේවාවල්, මේ දේවල් කටයුතු කරන්නේ. ඒ කම්පියුටර් ගන්න හැරි, ඒ වයින් වැඩ කරන්න හැරි ලෝකයාට මෙහෙවර කරන්න, ඒ සේවාවල් සිද්ධ කරන්න. නමුත් සමාජය තුළ හරිම අඩු ගාණක් තමයි ධර්මය කරා ඉන්නේ කියන එක අපි හොඳටම දන්නවා. ඉතින් අපි ඒ වෙනුවෙන් වියදම් කරනවා, වෙහෙස වෙනවා, සේවාවන් කරනවා. හැකි පමණින් ඔබත් එසේ කරන්න. අවසාන යුග පුරුෂයා නොවන්න කියන බුදුවරයෙගේ ඉල්ලීමක් තියෙනවා. ඒ කියන්නේ ඔබ මේ ධර්මය තව බොහෝ දෙනෙකුට ලබා දෙන්න අවසාන පහන වෙන්න එපා. අද අපි නිවිලා ඉන්නේ පින්නතුනේ පොතක ධර්මයේ තිබිච්ච නිසා නෙමෙයි, හිතක ධර්මයේ තිබිච්ච නිසා. ප්‍රායෝගික මිනිස්සෙක් නොහිටින්න අපිත් අන්ධකාරේ තමයි. මොකද පොතකට අපිව පරිවර්තනය කරන්න බෑ. පොතකට අපේ හිත කියවන්න බෑ. පොතකට අපේ හිත සංවේදී කරන්න බෑ. ප්‍රායෝගික මිනිස්සෙක් හිටියා, ඒ මිනිස්සයා හරියට තැනට අවශ්‍ය තැනදී අවශ්‍ය වචනය අපිට කියා දුන්නා අපේ ආධ්‍යාත්මික පරිවර්තනයේ උදෙසා, සියල්ල අතහැරීම උදෙසා. ඔබ පුළුවන් තරම් මුවහත් කරගත්ත, දියුණු කරගත්ත මනසක් අරගෙන අපි ඉස්සරහට ආවොත් අපි ඔබට පැටලිච්ච අවසාන පැටලවිල්ල ලියලා දෙන්න සූදානම්. ඒත් ඔබට පැටලිලි 1000ක් අරගෙන නම් එන්නේ, ඒ පැටලිලි 1000 එක සැනේකින් ලියා ගන්නත් ඔහුට ශක්තිය නැත්නම්, ඒ පඩි ටික නගින්න ඔහුට ශක්තියක් නැත්නම් ඔහුට කාලය අවශ්‍යයි. එහෙමනම් කාලය තුලදී කරන්න තියෙන්නේ සද්ධර්ම ශ්‍රවණය කරන්න හැම මොහොතකම. මොකද හේතුව මමත් සද්ධර්ම ශ්‍රවණය කරන්නේ නැතුව තනියෙන් විදර්ශනාවට පෙළඹෙනවා. තනියෙන් විදර්ශනාවට පෙළඹෙනකොට විනාඩි 15ක් යනකොට මමත්වයට වැටෙනවා. ඊට පස්සේ මම ධර්මය හොයනවා කියන න්‍යායෙන් ධර්මය හොයනවා. අන්න ඒක නිසා ඒ ක්‍රමේදී මම තේරුම් ගත්ත මගේ ට්‍රැක් අවුල් යනවා කියලා, අවුට් යනවා කියලා තේරුණා. ඒක නිසා නිරන්තරයෙන්ම හරියට පාත් එකේ තියාගන්න, මාර්ගයේ තියාගන්න, ධර්මය ශ්‍රවණය කිරීමෙන්, ශ්‍රවණය කරමින් පුළුවන් තරම් විමර්ශනයේ යෙදීම යෝග්‍යයි කියලා මට හිතුණා. ධර්මය දැක්ක බොහෝ අය රාත්‍රී නැගිටලා රාත්‍රී 2 ඉඳලා උදෑසන වෙනකන් ධර්මය අහපු අය බොහෝම අය. මොකද හේතුව ඒක හරි පුදුම ක්‍රියාවලියක්. මොකද හේතුව නිශ්චල මනසක් හැටියට ගොඩාක් පවත්වන කාලය නිසා අපිට බාහිර අරමුණු වලින් අපිව කම්පණය කරන්නේ නැතුව, බාහිර කරදර වලින් අපිව මුදවලා ධර්මයට ඉලක්කගත කරලා ධර්මයේ යෙදෙන්න අවකාශය ලැබෙනවා. මේ උපනිශ්‍රේ ධර්ම, උපකාරක ධර්ම, විදර්ශනාවට උපකාරක ධර්ම, ශ්‍රද්ධාව වඩවන, වීරිය වඩවන, සමාධිය ඇති කරන සියලු කාරණා ධර්මයේ තුලින් ලබා දීලා තියෙනවා. ඉතින් පින්වත් හැම දෙනාටම මේ භවයේදීම යාති ජරා ව්‍යාධි මරණ දුක්ඛයන්ගෙන් නිදහස් වූ යමා මහ නිවන් දකින්න මේ ධර්ම ශ්‍රවණයේ හේතු වාසනා වේවා කියලා අපි ප්‍රාර්ථනා කරනවා. සම්මා සම්බුදු සරණයි. සුවපත් වේවා. අද දවසෙහි පින්වත් දායකත්වයේ ධර්මයෙන් කටයුතු කරනු ලබන්නේ දුමින්ද බණ්ඩාර පින්වත් මහත්මා විසින්. අරමුණු බවට පත්වන්නේ සජීවනී පුණ්‍යා කුමාරි කොස්වල යන අයගේ දැනට පවතින සියලුම කායික මානසික රෝග පීඩාවන් සුවපත් වේවා කියා සෙත් ප්‍රාර්ථනා කිරීම බලාපොරොත්තුවෙන් ඒ පුණ්‍යා කුමාරී කොස්සල පින්වත් මහත්මයට ආයුරාරෝග්‍ය සැප වර්ධනය සලසා ගන්න ධර්මයේ ආශිර්වාදයේ සැලසේවා කියලා අපි සෙත් ප්‍රාර්ථනා කරනවා. ඒ වගේම ඇයගේ පරලෝ සැපත් දෙමව්පියන් වන චන්ද්‍රසේන භණ්ඩාර කරඳවල පියාණන්ට සහ සෝමා කුමාරේ හපුගොඩ මෑණියන්ටත්, සොහිවුරාණන් වන උපුල් සේනජිත් බණ්ඩාර කරඳවල හා වසන්ත ඉන්ද්‍රජිත් බණ්ඩාර කරඳවල යන අයගේත්, ඒ වගේම ඇගේ මව්පියන් පාර්ශවයෙන් පරලෝසපත් සියලුම ඥාති මිත්‍රාදීගේ භවගමන සුගතිගාමී වේවා, සසරින් සැනසේවා කියන උතුම් ප්‍රාර්ථනා කිරීම. ඒ ඇත්ත හැමෝටමත් සසරින් කල්යාණ මිත්‍රත්වය ලැබේවා, සත්පුරුෂ ඇසුරු ලැබේවා, ප්‍රාර්ථනීය බෝධීන් නිවනින් සැනසේවා. ඒ වගේම පූජ්‍ය ඇමිලිපිටිය ආනන්ද ස්වාමීන් වහන්සේ සිදු කරනු ලබන ශාසනික ප්‍රචාර ධර්ම ප්‍රචාර කටයුතු සියල්ල සර්ව ප්‍රකාර කරගන්නට නිදුක් නිරෝගී සුවපත් භාවය ලැබේවා කියලා ප්‍රාර්ථනා කරනවා. එවගේම උන්වහන්සේ දේශනා කරන ලබන සිය සද්ධර්මය ශ්‍රවණය කරන අප සෑම සිලු දෙනාටම වහවහ ධර්ම අවබෝධය වේවා කියා ප්‍රාර්ථනා කිරීමටත් එතුමන් අද දවසේ කල්පනා කරමින් ධර්ම දේශනා දායකත්වය දරමින් කටයුතු කරා. දුමින්ද බණ්ඩාර පින්වත් මහත්මා, එතුමගේ උතුම් සත් ප්‍රාර්ථනා බලාපොරොත්තු සියල් ඉෂ්ට සිද්ධ වේවා කියලා අපි සිත ප්‍රාර්ථනා කරනවා. තෙරුවන් සරණයි. ඒ වගේම ඔබටත් ධර්ම දේශනා දායකත්වයක් බලාපොරොත්තු වේ නම් ඒ හැම දෙනාටමත් අප සම්බන්ධ කරගෙන ධර්ම දේශනා දායකත්වයන් ලබා ගැනීමේ හැකියාව තියෙනවා. ඒ දහම් කුසලය ලෝකයා අතර ධර්මය බෙදා දීමේ ආනිසංස බලයෙන් ඔබට බොහෝ සිත සැලසේවා, සිත සැලසෙනවා කියලා අපි විශ්වාස කරනවා, ආශිර්වාද කරනවා. හැම දෙනාටම සම්මා සම්බුදු සරණ වේවා. අභිවාදන සීලෙස නිච්චං උද්ධාපචායිනෝ චත්තාරෝ ධම්මා වඩ්ඩಂತಿ ආයුවන්නෝ සුකම් බලං ආයුරාරෝග්‍ය සම්පත්ති පඤ්ඤාවන්තස්ස හේතුච අතෝ නිබ්බාන සම්පත්ති මිනාතේ සමිජ්ජතු. සම්බුදු සරණ වේවා. සෝපත් වේවා. සෝපත් වේවා. සෝපත්.